ඒ ධර්ම අවබෝධය ලබාගෙන මේ දුක් සහගත සතර නිවාර ගන්න ඕනේ කියන කල්පනා දාසේ. ඒ ඇවිල්ලා මුලින්ම අද පොහේ දවසේ බෙහෙවස් සමාදන් වුණා. ඉතින් බෙහෙවස් සමාදන් වෙච්ච පිරිසක් හැටියට මේ පින්වතුන් අද දවසේදී වඩාත් ශික්ෂාකාමී විය යුතුයි. හිතනද හිත්මිය යුතුයි. ජවාගරුවන්වලදත් අපිට මේ සිල් පතටික කියල සමාඩන්ගට පුළුවන්. නව අපි සිල් ගන්නේ කුවක් සමාග කියන අර්ථය තේරුණොත් අන්න ඒගොඳ කෙනාට ඒ අර්ථ සම්පාදනය ඒතරම් පහසු වෙන්නේ නෑ ගෙදරෙන් දෙගෙන කරන්න. මොකද සීලය කියලා කියන්නේ කායික වාචසික සංවරය. කායික වාචසික සංවරය හදාගන්නේ මොකටද? හිත හදාගන්න පහසු වෙන නැත්නම් චිත්ත සමාධිය ඇති කරගන්න. චිත්ත සමාධිය ඇති කරගන්නේ මොකටද? මේ ලෝකේ හැමදාම ප්‍රවෘත්තිම හැමදාම පවතින ඇත්තක් තියෙනවා. අපේ ජීවිත තුළම පවතින ඒත් අපි නොදකින ඒ ඇත්ත තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් පැහැදිලි කරලා දෙන්නේ. අන්නේ ඇත්ත දකින්ද. ඉතින් ඒ ඇත්ත ඇති හැකිය දැකපු දවසට තමයි මේ දුක්සහගත සසර පවත්වන තණ්හාව කියන කෙලෙස්ය අත්හැරෙන්න නැති වෙන්නේ. ඒ කෙලෙෂය ගැත්තම් තණ්හාව නැති වෙන්න නම් ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. ඇත්ත ඇති හැටි දකින්න නම් චිත්ත සමාධිය තියෙන්න ඕනේ. ඒ චිත්ත සමාධිය ඇති කරගන්න උපකාර පිණිසයි උපාය පිණිසයි මේ සමාධිය. එතකොට සිල්ගත් කෙනෙකුට කරන්න වැඩ පිළිවෙලක් තියෙන්නේ. මොකද සිල් ගන්න චිත්ත සමාධිය ඇති වෙන විදිහ උපාය කරන්න ඕනේ මේ ජීවිතේ කියලා. ඉතින් ඒ වගේ වැඩ කටයුත්තක් කරාන්ට ඒ වගේ ධර්මයක් තුළ හැසිරෙන්න කෙවල් දොරවල් වල ඉඩවකාශ අදි සංසාර සහිතයි. දරුවන්ගේ මොනපුරාගේ මේ පිළියන්ගේ ප්‍රශ්න ගැටළු බාහිර ප්‍රශ්න ගැටළු නිරායාසයෙන් පෙන්වන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසායි මේ වගේ සේනාසනයකට හරි පන්සලකට හරි ඒව සමාදන් වෙන්න එන්නේ. ඒ නිසා අද දවසේදී තමන් හැමෙන්නේ අදහස සාර්ථක කරගන්න හැම දෙනාම උත්සාහවත් වෙනතෝනේ. පින්වතුනි හැමදාම මතක් කරලා තියෙයි මතක් කරනවා අපි හැම දෙයක්ම ඉතා දීර්ඝ සංසාරික ඉපදෙනේ නැරෙන නිරෙන ඉපදෙමින් යන ගමනක්. ඒ හැම තැනකම මේ වගේ ජීවිතයේ ලබු ජීවිතයේ ඇත්ත කරලා මමම කරලා මගේම කරලා දෙන්නන ක්‍රම තමයි මේ තණ්හාවේ ගතිය. ඒකයි තත්‍ර තත්‍රා විනන්දේ. ඒ තැන සතුටු ඒ තැන සතුටින් ඇලෙන ගතිය. පෙර ජීවිතයක් තිබුණා නම් එදත් මේ විදිහටම දුව පුතා මගේම වෙලා දෙවල් දොරවල් මගේම වෙලා අම්මා තාත්තා දෙමව්පිය සහෝදරය සමාජයට මේකත් වෙලා මගේ වෙලා මේ තමන් කියන ශරීරයේ තමන්ගේම වෙලා පෙන්නපුකම. දැන් ඔන්න ඒ තණ්හාව නිසා මෙතෙන්ට ආව. දැන් ඒ පැත්ත මේකත් මතක නැහැ. දැන් මෙතන ඇත්තම ඇත්ත වෙලා අපෝ මෙතනින් ගියාම මේ පැත්තේ නෑ දෑය මතකත් නෑ වස්තු මතකත් නෑ මේ ශරීරය මතකත් නෑ ආපෝ උපදින තැන හිතාට මේ විදිහටම ඇත්ත කරනවා. මේ හිතේ තියෙන තණ්හාවේ ලක්ෂණය දකින්න යායන් තණ්හා ඕනෝ භවිකා නන්ති රාග සහගත තත්‍ර තත්‍රාදි නන්දනි. යම් මේ තණ්හාවක් තියෙනම් පුනර්භවය පිණිස පවතින ඕනෝ භවිකා නන්දි රාග සහගත සතුටින් ඇලෙන ස්වභාවය යුක්ත තත්ව තත්‍රා විනන්දේ. එතන එතන සතුට වෙන මේ තණ්හාවේ බලන්න ලක්ෂණ ටික ගති ටික කියන හොඳට අපේ ජීවිතේ මෙන්න මේ ගති ටික හඳුනා ගන්න බැරුව තණ්හාව නැමැති හිතේ තියෙන ගතිය තමයි මේ ලෝකේ සජීවී කරලා තියෙන්නේ. මේ ලෝකේ ඇත්ත කරලා තියෙන්නේ මමම කරලා තියෙන්නේ මගේම කරලා තියෙන්නේ. ඒ තණ්හාව කොච්චර බලයිද කොච්චර බලවත්ද කියන්නේ පිටුතුනේ කිසිම වෙලාවක තමත් හිතෙන්නේ නැ මේ හිත මැද තියෙන ගතියක් මේව ඇත්ත කරන්නේ. නෑ මේ වස්තු තියෙනවා ඒව වටිනවා ඒව මගේමයි කියලාමයි තමන්ව කියන්නේ. අර පළගෙටිය වහන පැත්තට නැඹුරු වෙලා ඉන්නවා වගේ තණ්හාවේ එළිය වැටෙන වස්තුව තණ්හාවේ එළිය වැටෙනකොට ඒ පැත්තට අපි දැනලා ඉන්නේ. ඉතින් මේ ගතිය හිඳගන්න දරුව හිඳගන්න ක්‍රමයක් නැතුව උපායක් නැතුව ඒක කියලා දෙන්න අහගන්න සතුට ඇසුරක් නැතුව අපි හැම කෙනෙක්ම බොහෝම දීර්ඝ ගමනක් කවියතු. ඉතින් අද දවසේදී හරි සංවේගයක් ඇති කරගන්න මේ ලෝකේ ඇත්ත කරලා පෙන්වන හිතේ ගතිය ගැන මේ තණ්හාව ගැන මේ ඇත්තටම දහුව හින්දා දෙමෝපිය හින්දා වස්තු හින්දා වස්තු විදියට පෙන්වන නෙවි ඒක ඒ විදියට පෙන්වන ගතිය තියෙන්නේ මේ හිත දැක්කේ ආපෝතනක උපන්නෝ එදාට මේ අත උගුල ඒ ගතිය පුරුදු කොහොම කළොත් එදාට ඒ පුරුදු පුහුණු කළ මට්ටමින්ම ඒ තණ්හාව දියුණු වෙලා හම්බ වෙයි. මනුෂ්‍යයන්ගේ රූපේ එන්නෙන් දිරන තණ්හාව එන්නෙන් තණ්හාව. කෙනෙක් වයසට යන රූපේ දිරන්න තණ්හාව මොකද වෙන්නේ? එන්නෙන් තණ්හාව. ඉතින් මම මේ වගේ සීම කොනක් පරක් තරක් නැති කිහිටක් පිළිසරණක් රැකවලක් නැති අනුරාගු සංසාර දුකින් එතර වෙන්න අපි හැම දෙනාටම පිහිට පිණිස උපකාරී ලෙස පවතින වටිනා දහම් කොටස් කරුණු ටිකක් කියලා දෙන්න හදන්නේ. එකේ මෙලිටික ගොඩක් ගැඹුරු හැමදාම දේශනා කර ගැඹුරුයි. හොඳට අහන්න. හිත මොයේ කරුණු වලට යන්න නොදී මේ කියලා දෙන දේ මොකක්ද කියන තැන කෙසේද කෙසේද කියන හැඟීම ඇතුළු පදේ පදේ හිත අහකට යන්න නොදී අහන්න. හොඳේ වුණාවේ මහාන කෙනාට හුදු කුරුදු කෙනාට වහා තේරුම් ගන්න පුළුවන්. එහෙම බැරි කෙනාට හොඳට අහගෙන ඉන්නකොට ඉස්සෙල්ල වචන හුරුදු වෙනවා. ටික දවසක් යනකොට වචන වල තියෙන බලසාරකම ආවෙනවා. ඊට පස්සේ මොන ටිකක් ටිකක් වචන වල අර්ථය තේරෙනවා. මේ කියලා කියන්නේ දැනගත යුතු ටික ටික කල්යාණ මිත්‍රස්තු රැස්තු කරමින් බණ අහනවා. ආපහු භාවනා කරනවා. ආයෙත් බණ අහනවා. මේ විදිහට ටික 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 දැනුම ඇති කරගෙන ඇති කරගෙන විමුක්තිය පිණිස මනස මොහොකුරා යන විදිහට කටයුතු කළ යුතුයි. ඉතින් ඒ නිසා අපි සිල් සමාදන් වුණේ කුමක් සඳහාද කියලා මම අර්ථය දෙන්නවනේ. ඒ අර්ථ සම්පාදනයට දෙහිවීම උපකාරී වෙන සීලයේ ප්‍රතිපදියා මේක සමාධිය වෙනවා. සමාධියනකට ඇත්ත දැක්ක යුතුයි. ඇත්ත දැක්කහමයි කලකිරෙන්නේ. කලකිරුනහමයි හිතෙන්නේ කිව්වන්නේ. ඒ සමාධිගත මනසකින් හිත සමාධි කරලා දැක්ක යුතු ඇත්ත මොකද්ද කියන එක තමයි මම පෙන්වන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුක්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන ඛණ්ඩ කියලා සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා පංචච භික්ඛවේ ඛණ්ඩේච දේසිස්සාමි පංච උපාදාන ඛණ්ඩේච තං සුනාත සාතුකම් මනසකරෝති වාස්සාමි. මහණෙනි නුඹලට මම පංචස්ඛණ්ඩය පංච උපාදාන ස්කන්ධය දේශනා කරනවා. ඒක මනාකොට අහන්න හොඳින් මෙනෙහි කරලා බලන්න. අහලා නිකන් ඉඳේපා. හොඳින් මෙනෙහි කරලා බලන්න කියලා. මේ අපි බණ කතා කෙරුවොත් ලෝකෙට තව පැත්තකින් තියෙන පැටලිල්ල තමයි මෙන්න මේ දෙක හඳුනගන්න බැරි කම කියලා මට හිතුණා. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඒ දෙක හඳුනාගන්නේ කොහොමද අපි? ඒකේ ප්‍රධාන ලක්ෂණ ටික මොකද්ද කියන මෙන්න මේ ටික අපි දර්ශනයක් කතා කරලා මේ ටික ලෝකෙට තාම අඩුයි කියලා මට හිතුණා. ඒ හින්දා තමයි මමද මේ ටික මාතෘකා කළේ. මේ ටික හැදිරි කරලා දෙන්නේ. එතකොට මේ ටික හොඳට තේරුම් ගන්නට ඕනේ. මම ඒක ක්‍රමානුකූලව අර්ථවත්ින් පැහැදිලි කරලා දෙන්නම්. කතමෙච්ච වික්‍රේ පංචස්කන්ධය. මහන්නේ පංචස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? යම් කිංචි භික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වාච තමාවහිතාවා ඕලාරකම් වා සුකුමං වා හේනං වා පණිතං වා යතුරේ සංකේවා සබරූපං අයං රූපකන්තේ. යාඛාච වේදනා සංඥා සංඛාර විඥාන තේමයි අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික වායක ඕලාරක සුකුම හේන ප්‍රමිත දුබලව යම් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් කීද මෙන්න මේ ටික ටික කියනවා පංචස්කන්ධය කියලා. කතනායිච්ච වික්ඛවේ පංච උපාදානස්කන්ධා. යම් කිංචි වික්ඛු රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා වහිතං වා ඕලාරිකං වා සුඛං වා හේනං වා වනිතං වා යං දුරේ සම්තිකේවා සාසවං උපාදානේයං අයං චිත්ත විච්ඡේ උපපාදං අර පංචස්කන්ධයේ කියව විදිහටම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික කියන තමා තුළ ආධ්‍යාත්මික කියන තමා කෙරෙහි තමයි කියන බාහිර ඖදාරික කියන රළු සුඛම කියලා කියන්නේ සියු හීන කියලා කියන්නේ ලෝකීය හීනයි සමක් ප්‍රණීත කියලා කියන්නේ ලෝකීය ලක්ෂණයි හොඳයි කැපයි කියලා කියන්නේ හීන වේවා ප්‍රණීත වේවා දුර වේවා ළඟ වේවා ආශ්‍රව සහිත උපාදානයේද හිත වූ රූපයක් තියෙන්නේ මේ රූප උපාදාන ස්කන්ධයයි රූප ස්කන්ධයේ ස්වභාවය કોઈ රූපයේ විස්තර කියනම විතරයි ආශ්‍රව සහිතයි උපාදානීයයි කියන වචනයක් කියෙන්නේ නැහැ රූප ස්කන්ධය රූප උපාදාන ස්කන්ධයේ සාස්වම උපාදානීය ආශ්‍රව සහිතයි උපාදානයේ හිතයි වේදනා උපාදාන ස්කන්ධයේ කොහොමද සාස්ව උපාදානීය ආශ්‍රව සහිත උපාදානයේ හිතයි සංඥා උපාදාන ස්කන්ධයේ සංකාර උපාදාන ස්කන්ධයේ විඥාන උපාදාන ස්කන්ධයේ කියන්නේ සාස්ව උපාදානීය එතකොට පංච උපාදානස්කන්ධයේ ලක්ෂණය මොකද්ද? ආශ්‍රව සහිතයි උපාදානයේ හිතමත් මේ රූපයක් තියෙනවා. වේදනා සංඥා සංකාර විඥානයක් තියෙනවා. මේක තමයි පංච උපාදානස්කන්ධයේ ආශ්‍රව වලට හිතයි යන ගණයට යන්නේ. උපාදානයේ හිතයි යන ගණයට යන්නේ. නමුත් භාවතින සැබෑම ස්වභාවය දන්නා වූ දක්නා වූ මට්ටම ස්කන්ධයන්ගේ එක කියන ස්කන්ධ පංචස්කන්ධය කියන්නේ. කොනෝක තමයි පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයයි ලක්ෂණය වෙනස. දැන් මෙහෙම කිව්වොත් මම ගන්නවා නිරුක්තිය විද්‍යාවේ මට්ටම ඔය කිව්වොත් තේරෙන්නේ නැහැ. වචන ටිකක් දෙකක වෙනසක් තියෙවි හමු විශ්ලේෂණ කියපු නමුත් ඒක මොකක්ද කියලා ලොකුට තේරෙන්නේ නැහැ. එහෙනම් මම පැහැදිලි කරන්න. හැම වෙලාවෙම මෙන්න මෙතන හිතට නොවනේ මම එකම එන්න බලන්න කොහොම සිව් හරිම සිව් ඒක මේ ධර්මයේ පඬිත් දෙවියන් කියලා කියන සිව් පංච උපාදානස්කන්ධය කියන්නේ පුද්ගලයන් පැත්තෙන් පනවන්නේ ඔබ රූපයක් එක්ක ගනුදෙනු කරනකොට ඔබ ඔබට වේදනාවක් හම්බ වෙනකොට ඔබට සංඥාවක් හම්බ වෙනකොට ඔබට සංකාරයක් කියන්නේ රූපයේ සද්දය ගැන හිතන ආකාරය රූපයේ සද්දය ඔබ දැනගන්න ආකාරයක් කියනවා පුද්ගලයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පරිහරණය කරනකොට පුද්ගලයාගේ පැත්තෙන් කතා කරනවා ඒ ස්කන්ධ ටිකට පංච උපාදාන ස්කන්ධය කියලා. ස්කන්ධ කියලා කියන්නේ පුද්ගලයාගේ පැත්තෙන් නෙමෙයි. පුද්ගලයා මොන විදිහට ඒ රූපය ගැන හිතුවක් කතා කිව්වක් දැනගත්ත රූපයේ පුද්ගලයාගේ ඉස්සරහට ආපු රූපේ සැබෑම ඇත්ත පැත්තෙන් කියන්නේ. තේරෙනවද? දැන් මේ ස්කන්ධ ටිකේ මම ඔබට ඔයගලට සරල උපමාවක් ගන්නම්. අපි අර වෙනදම ගත්ත උපමාවකම තේරෙන මට්ටමට හුඹහක් කොටලා මැටි ටිකක් ගත්තොත් මැටි ටික අපිට පෙනෙනවානේ පටවි ධාතුනේ නේද? හරි. පටවි ධාතු සත්‍යයක් හෝ පුද්ගලයක් හෝ ආත්මීය වස්තුවක් හෝ කාම වස්තුවක් නෙවෙයි. ඔය මැටි ටිකක් අරගෙන අවකාශ ධාතුයි එක 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 හැඩවලට අපි රූප ටිකක් හදලා තිබුණා. දැන් මැටි ටික අවකාශ ධාතුයි එක එක හැඩවලට රාශියල තියෙනවා කියනවා. මැද තෙවුනට නැති ටික අහුවෙන්නේ නැතුව අපිට හැඩේ විතර කල්ලාන්න බෑ නේද? ඒකෙන් දැනෙන්නේ හැඩේ කියලා වෙන එකක් ගන්න එපා. හැඩේ අයිති මොකේද? නැති ටික තමයි. නැති ටික අවකාශදා කියලා කියලා කියන හැඩේ. ඒ හැඩෙන් පෙන්නන්නේ එක පරිමිතිය. හැඩෙන් කියන්නේ අවකාශ ධාතුව තුළ පටිවි ධාතුව මේ විදිහටයි දැන් තියන්නේ කියන පරිමිතිය දෙන්නේ. හැඩෙන් වෙනාර්ථයක් ගන්නවා. හැඩෙන් කියන්නේ මොකද්ද? පටිවි ධාතුව නැත්නම් සතර මහා ධාතුව අවකාශ ධාතුව තුළ දැන් ට්‍රැක් වෙලා තියෙන්නේ මේ ලක්ෂණෙට මේ හැඩයටයි කියන පරිමිතිය තමයි දෙන්නේ. ඔන්න උයන්නේ සතර මහා ධාතු රූපය පටිවි ධාතු යුක්ත රූපය ඇති පිළිපිටට එනකොට ඔන්න ඊට අනුව හිත ඉපදිලා ඒ රූපයේ හිතෙන් පිටිනවා. ඒ නැටි රූපේ හැදී හිතෙන් හඳුන ගන්නවා. නැටි රූපේ හැදීට කියනවා අපි මල් පෝච්චිය කියලා. දැන් පෙනුණු හැදීට නැටි රූපේ හැදී පෙනුමේකට අපි කියනවා මල් පෝච්චිය කියලා. අපි හිතනවා හිතලා ඒ රූපයයි හිතේ තියෙන හිතින හඳුනන කල්පනා කරනවා කියන ගති ටික. ඒ නාමයයි ඒ රූපයේ දෙකම නිසා මල් පූජ්‍ය කියලා දැනගත්තනේ අපි. දැනගත්තම දැන් මල් පූජ්‍ය කියලා. මෙන්න මෙතෙන්ට එනකම් ස්කන්ධ තියෙනවා. මේ දැක්ක දැන් සැබෑම කෙලෙස් මුකුත් නැහැ. රූපේ ඇත්ත සතර මහා ධාතු නැති ටික. ඒ නැටි වලින් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතින හැඩ සටහන ගැටුමකම නිසයි ඒ රූප චක්කු සම්පස්සේ. ඒ චක්කු සම්පස්සේ උපන්න රූපය හිතෙන් විඳිනවා. ඒ රූපය හිතෙන් හඳුන ගන්නවා. රූපයේ වර්ණයක් ඒවා හැඩයක් ඒවා කියන රූප සංඥාව. රූපය නැතුව රූප සංඥාවක් තියෙන්නේ නැහැ. රූප සංඥාව රූපය අරගෙන හැඩ ගන්නවා. රූපය හැදී හඳුන ගන්නවා. ඒ හඳුනන දෙයට හිතනවා. යතා යතානම් සංජානාති තතා තතානම් හෝහරති. යම් යම් ආකාරයකට හඳුනන්නේ ඒ ආකාරයට විවහාර කරනවා මල් පෝච්චය කියලා හිතනවා. දැන් මල් පෝච්චය කියලා හිතන තැන දක්වාම තියෙනවා රූපෙකුයි නාමයි කියන ධර්මතා දෙකක ක්‍රියාව. ඔය දෙක නිසා මල් පෝච්චේ කියලා දැනගැනෙලා කැටි වුණා. තේරුණානේ? ඔන්න උතන තියෙන්නේ කිසිම කෙලෙස් නැති මායයට අහුවෙන්න බැරි අහුවෙන්නේ නැති පිරිසිදු ස්කන්ධ ටිකක පැවැත්මක් තියෙනවා. ඔය දැනගැනෙලා තුල ප්‍රශ්නයක් නැහැ. ඔය හිතීම තුල ප්‍රශ්නයක් නැහැ. ඒකයි රහතන් වහන්සේලාට කියන්න පුළුවන්. රහතන් වහන්සේලාට කරුණක් දැනගන්න පුළුවන්. රහතන් වහන්සේලාට රූප වෙන්නේ ඔය පිටුව ඔය විදිහටම ඔතෙන්ට එනකම්ම පරිහරණය කළ හැකි නිසා තමයි රහතන් වහන්සේට පංචස්කන්ධයක් පරිහරණය කරනවා කියලා කියන්නේ. ඔය රූපේ ඌ විදිහටම දන්නවා. දැන් මේ නාම රූප නාම රූපේ ඇතුළේ පිටට ආව රූපය ඇත්ත දන්නේ නැතුව ඒ රූපය ස්පර්ශය නිසා නාම ධර්ම ඇතුළේ දන්නේ නැතුව ඒ නාම රූප දෙක නිසා මල් පෝච්චිය කියලා දැනගැනෙන්නත් ඇති වුණා නේද කියලා මේ දැනගැනෙන්න ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ පංචස්කන්ධයේ උදේවැය දන්නේ නැහැ. හරුපත් ඇති වෙන තියෙම දන්නේ නැහැ. ඔය නොදන්නාකම නිසා මල් පෝච්චිය කියන අදහසෙන් දැන් ඔබ දැන් මේ මල් පෝච්චිය කියන දැනගන්න කම කියන දැනට තමයි කෙනා කියන්නේ පුද්ගලයා. දැන් දැනගැනෙන්න ඇති වෙලා තියෙන පුද්ගලයාට පුද්ගලයා පනවන්නේ මේ විඤ්ඤාණයට කර්ම විඤ්ඤාණය. දැන් මල් පෝච්චිය කියන්නේ අර රූපේ කියලා ඔබ හිතේ තියෙන ගතිය අර රූපෙට බඳිනකොට දැන් මෙටි ටික පේන්නේ නැහැනේ. අන්න ඒ රූපය දැන් රූප උපාදාන ස්කන්ධය ඔබට ඔබේ පැත්තෙන් ගන්නකොට ආස්ව උපාදානීය කියලා කිව්වේ. දැන් ඔබ ආස්ව සහිතයි. අවිද්‍යා ආස්ව, කාම ආස්ව, භව ආස්ව, අවිද්‍යා ආස්ව කියන කෙලෙස් ටික එක්ක කාම උපාදානයි. මල් පෝච්චියක් කියන මේ ගතිය ගන්නවල සතර මහා ධාතු රූපෙකේ ගත්තා. තේරෙන්නේ? ආස්ව උපාදානීය කියලා කියන්නේ ආස්ව සහිතයි උපාදානය පිහිටයි. ඔබට ඔබ ආස්ව සහිතයි ඔබගේ උපාදානයට හිතයි. මල් පෝච්චිය කියලා දැනගත්ත එක පතිත වෙන්න අනු රූපේ පැත්ත රූපේ හිතයි. මේ මල් පෝච්චිය කියලා දැනගෙන ඉල්ල පිහිටයි දෙන්න පැලෙන්න තැම්පත් කරන්න රූපය හිතයි. ඔබ යම් වෙලාවකදී මේ රූපයයි මේ නාමය නිසා මල් පොච්චිය කියලා දැනගැනලා ඇති වුණා කියලා ගන්න නැතුව ඉදිරියටම ආපහු ගියෝ. දැනගත්තාම දැනගත්ත දේ ඔබ රූපය ඇසුරු කරනවා. මම දැනගත්ත මල් පොච්චිය කියන්නේ මේ රූපෙටයි කියලා දැක්කොත් අන්න රූප උපාදාන ස්කන්ධය. ඊට පස්සේ මල් පෝච්චිය ගැන ඔබට තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඈ ඇලීම් ගැටීම් දෙක ඇති වෙන්න පුළුවන්. මල් පෝච්චිය ගැන පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. මල් පෝච්චිය ගැටුණු නිසා, අවුරුගත නිසා, විදුණු නිසා ඔබට දුක ඇද්ද පුළුවන්. එතකොට දැන් පංච උපාදාන ස්කන්ධය කියලා විස්තර කළේ හොඳට බලන්න. දැන් එකම රූපස්කන්ධය, එකම රූපස්කන්ධය බාහිරේ ඉඳලා තමන්ගේ පැත්තට පණිවිඩේ එනකොට ස්කන්ධ ටික බොහොම පිළිසිතු. ඒකෙම ඒ ආපු පිළිවෙල පැමිණි ක්‍රමය දන්නේ නැතුව ඒ රූප පැත්තටම තමන් හැරෙනකොට තමන්ට කෙලෙස් වශයෙන් හැරෙන්න පුළුවන් ප්‍රතිබිම්බයක් හදාගෙනයි අර ආපු කණින් විදී අනිත් පැත්තට යනවා. රූපේ පැත්තට යනවා තමන්ගේ කෙලෙස් අර ඇත්ත නොදකින ස්කන්ධයන්ගෙන් ලැබුණු කණින් විදී අරගෙන ආපහු රූපේ පැත්තට යනකොට දෙවුනෝට යනෝනේ අපි. දැන් රූපේ පැත්තෙන් දැන් දැනගැනිලා කාවහම දැනගත්ත දේ අරගෙන රූපකට යනවා. එතකොට ඔන්න රූපය හෝ මල් පෝච්චිය කිව්වොත් රූපපාදස්කන්ධය. මල් පෝච්චිය දකින කොටයි මේ වේදනාව එන්නේ කිව්වොත් වේදනාව උපාදස්කන්ධය. මේ මල් පෝච්චිය හැදෙයි කියලා මල් පෝච්චියයි හඳුනන්නේ කිව්වොත් මල් පෝච්චිය සංඥාව වුණොත් සංඥා උපාදස්කන්ධය. මේ වෙන රූපෙට කියන්නේ මල් පූජ්‍ය කියලා. මල් පූජ්‍ය ගැන හිතන්නේ කියලා හිතන දේ ගැන. මල් පූජ්‍ය කියනක හිතන එකට අයිති වුණොත් සංකල්ප උපාදාන. මල් පූජ්‍යයි දැනගන්නේ කිව්වොත් විඥාන උපාදාන ස්කන්ධය. මේ පංච උපාදාන ස්කන්ධය පනවන්නේ තමයි දැක්කේ. තේරෙන්නේ? හීනකින්වත් ලෝකය මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙ එළියට ගිහිල්ලා නැහැ. හැමදාම ඇතිදිරිතට ආපු රූපේ කිසිම ලෝකේ කිසි කෙනෙකුට අයිති නැති දෙවියෙකුටවත්, ත්‍රිමයෙකුටවත්, ශ්‍රමණයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත් මේ තුන් ලෝකේ කිසි කෙනෙකුට අයිති නැති දර්ශනයක් තමයි හැම දිනාගෙම ආයතන ටිකේ ඇත් ඉදිරිපිටට එන ඇත්ත හැමදාම. නමුත් පංච උපාදාන ස්කන්ධ ලෝකික යන ඔය ඇත්ත වැහිලා තමන් දන්නා දෙයකින් රූපය ඇසුරු කරමින්, වේදනාව ඇසුරු කරමින්, සංඥාව සංකාර විඥානය ඇසුරු කරමින් කටයුතු කරන පැවැත්මක් තමයි තුන් ලෝකෙම තියෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ කෙනාගේ පැත්ත. මේ මිනිස්යාට අපිට වෙලා තියෙන දෙයමයි දෙවියන්ට වෙලා තියෙන්නේ. දෙවියන්ට වෙලා තියෙන දෙයමයි රූපී බ්‍රහ්මයට වෙලා තියෙන්නේ. රූපී බ්‍රහ්මයට වෙලා තියෙන දෙයමයි අරූපී බ්‍රහ්මයට වෙලා තියෙන්නේ. ඒ තැන කවුරුවත් දන්නේ අපි මෙහෙම පෙනෙන්නේ මෙහෙම දකින්නේ පෙනෙන පැත්තේ මෙහෙම ඇත්තක් නියෝජනය වෙනවා නේද කියලා. ඒ ඇත්ත හැමදාම තිබුණා තියෙනවා නමුත් වැහිලා. සම්මා සම්බුදුජාන් වහන්සේ නමක් පහළ වෙලා විතරයි ඕක වෙන්නේ. ඔගලට මතකද සංයුක්ත නිකායේ කිංසුකෝපම සූත්‍රය මම කියලා දුන්නා. අර දුරවල් හයක් කියන නගරේ ඒකේ වචනයක් කියනවා නේද? සීඝ්‍ර දූත යුගලක් ඇවිල්ලා නගරේ නියට පණිඩේ පවරන දිලා ආමගින්ම යනවා කියලා. අන්න ඒ උත්තරේ ඕනේ. ආමගින්ම යනවා කියන්නේ මැටි පටිවි ධාතු රූපයක් හැට ගැනුම් නිසා ස්පර්ශ වෙච්ච අරමුණ විඳලා හඳුනලා මල් පෝච්චිය කියලා දැනගත්තා කියලා ආවන. දැනගත්තේ මල් පෝච්චිය කියන්නේ රූපේ කියලා ඉදිරියට යන්නේ නැතුව ආපතටම ආපහු යන්න. ආමගින්ම යන්න. එතකොට මේ දැනගෙල්ල ඇති උනේ කොහොමද? මල් පෝච්චිය කියලා හිතපු නිඳයි දැනගත්තේ. හිතේ මොකද්ද? මේ පෙනෙන රූප සංඥාව. රූප සංඥාව පහළ උනේ කොහොමද? චක්කු සම්පස්තිය නිසා. චක්කු සම්පස්තිය උනේ කොහොමද? මැටිවලින් හැදුණු සතර මහා ධාතු රූපේ ගැටුණු කම නිසායි කියලා ආමගින් ආපහු යනකොට උදී උවිදිට හම්බ වෙනවා. තේරුණාද කියන්නේ? දැන් අපිට අරමුණක් ඇස් ඉදිරිපිට කියුණාම ඒක දැනගත්තානේ. දැනගැනින්න ඇතිවෙච්ච ආකාරයට යන්න දැනගැනින්න රූපේ දෙත්තට නැඹුරුවෙන් පස්තරහට යන්න එපා. ආපහු අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ ආපාරණ ආපු පාඩම ගියාම මේ ප්‍රශ්නේ දෙන්නේ හොරකම අහුවෙනවා. වැරද්ද කියන්නේ මම කියන එක තේරෙනවා. ඒ කියන්නේ හොඳටම දැක්ක මෙටියුලින් කරපු රූපයේ නැති මිසක ඒක කවදාවත් වෙනස් වෙයිද? වෙනස් වෙන්නේ නැහැ. මෙටියුලින් හැදුණු හැඩයක් නම් ඇකිදිරි පිටට ආවේ ඒ මැටිවලින් හැදුණු රූපේ ස්පර්ශ වීම නිසා ඇති වෙන වේදනාවක් නෙපියෙන්නේ නේද? එතකොට ඒ බඳු මැටිවලින් කළ රූපක හැඩයක් නේ හඳුනන්න වෙන්නේ. ඒ හැඩේට අපිනේ හිතන්නේ මල් පෝච්චිය කියලා. ඉංග්‍රීසි ජාතිකයෙක් නම් ඉංග්‍රීසියෙන් හිතා. දෙමළ කෙනෙක් නම් දෙමළෙන් හිතා. සිංහලෙන් අපි මල් පෝච්චිය කියලා හිතුවා කියමු. හිතුවා. එතකොට හිතුවහම අපිට මල් පෝච්චිය කියලා දැනගැනෙන්නක් ඇති වුණා. ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙලෙසයක් නැහැ, ප්‍රපංචයක් නැහැ. ඌදී ඌ විදිහට දැක්කා. ඌදී ඌ විදිහට දකින්න නම් ආපු මාර්ගෙම ආපහු යන්න. ආපු වැත්තට ඕගොල්ලෝ ආපහු ගියොත් මේ දැනුම ඇති උනේ කොහොමද කියන එක හොඳට ඕගොල්ලන්ට පෙනියෙත් තේරෙයි. එතකොට මල් පෝච්චිය කියන්නේ රූපේ කියලා රූපේ ගඳ සුදුසු නැහැ කියලා තේරෙයි. මොකද ආපහු ගියහම තිබුණේ රතන මහා ධාතු රූප කියලා පේනවා. මල් පෝච්චිය කියන මේ වේදනාව ගඳ සුදුසු නැහැ. මේක සතර මහා ධාතු රූපේ ස්පර්ශය නිසා සතර මහා ධාතුන්ගේ වර්ණ සතහන වර්ණ රූපේ ස්පර්ශ වෙච්ච නිසා වූ වේදනාවක් කියනක ඔබට තේරෙයි. මහ භූතයන්ගේ උපාදාය වූ වර්ණ රූපයක් හඳුනන කමයි මෙතන තිබුණු සංඥාව කියලා පෙන්නේ. සංඥා වර්ගය මල් පෝච්චිය කියලා තමම්ම හිතපු බව හම්බ වෙයි. හිතපු දේ දැනගත්තා කියලා හම්බ වෙයි. අර රූපේ මල් පෝච්චිය කියලා ගන්න සුදුසු නෑ කියලා පෙනේ. ඉබේම ඒක කරලා තියෙනවා. ඔබ ආමගින් ආපහු නොගියු. ඔබට යන්න තියෙන්නේ අනිත් පාඩේ. අනිත් පැත්ත. ඒ කියන්නේ රූප පැත්තෙන් ආපු පණිවිඩය අරගෙන ඔබ ඇහැ පැත්තට ගියු. ආයේ ඇහැ හදාගත්තු. රූපයේ සිහි කරලා බලන් ඇහැ හදාගත්තොත් ඇහැ හදාගෙන එයා රූපේ බලනවා. එතකොට මල් පෝච්චි වූ රූපේ බලන්න හදනකොටම ඔබට මේ ඇහැ කය තවිඥානක වෙලා ඇහි ප්‍රසාද ටික පිටලයි මල් පෝච්චි රූපය බලන්න වෙන්නේ. ඒ රූපය උමුමනකොට ඔබට ඇහැ උමුම වෙලා මේ කය උමුම වෙලා පංච උපාදානස්කන්ධය කියනකොට මේ ජීවිතේම ඔබට අභ උමුම වෙලා තියෙන්නේ. ඉස්තිම වෙලා ඔබ මේ ජාති ජරා මරණ කියන දුකෙන් මිදුනේ මිදෙන්නේ. එතකොට පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය කියලා මේ පෙන්නන තැන ඉතා සියුම් පිළිමක් තියෙනවා. මෙන්න මේක ලෝකෙට හොයා ගන්න බැහැ. අපි කියමු ඕගලන්ට මල් පෝච්චිය කියලා දැන් රූපෙට ගැට ගැහුවෝ. මල් පෝච්චිය කියනකොට රූපෙ පෙනේ, රූපෙ කියනකොට මල් පෝච්චිය පෙනේ. ඇතිදිරි පිටට එන සතර මහා ධාතු හැදී මල් පෝච්චිය කියලා සිහි කර ගන්න පුළුවන් රූපෙකුයි කියලා දෙකක් තියෙනවා දැන්. දැන් තමන්ට සිහි කර ගන්න පුළුවන් රූපෙ මොකද්ද? මල් පෝච්චිය රූපෙ. ඇතිදිරි පිටට ඇත්තටම එන රූපෙ මොකද්ද? සතර මහා ධාතුෙන් හැදුණු මැටි රූප කැඩේ කිස්කන්. කවදාවත් සතර මහා ධාතුෙන් හැදුණු රූපේ කැඩේ කියලා අපිට පෙනෙන්නේ නැහැ. දැන් මේ පංච උපාදස්කන්ධ ලෝකේ කියන්නේ ඇහැට පෙනෙනකොටම මල් පෝච්චිය සිහි කරගන්නවා, හිතිනුත් මල් පෝච්චිය සිහි කර කර මල් පෝච්චිය බලන්න යනවා කියලයි ඇහැ උපද්දවා ගන්නෙ. ආයි ඇහැ උපද්දවා ගන්න රූපේ පෙනෙනකොටම මල් පෝච්චිය සිහි කරගන්නකොට දැන් පංච උපාදස්කන්ධය ඇතුළේම කැරකෙනවා මිසක පංච උපාදස්කන්ධ ලෝකේ ඇතුළේ මිසක කිසි කලක මේ ලෝකෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒකයි කියන්නේ බුදුරජාන් වහන්සේ මහණෙනි මේ සත්‍ය හීනෙන්වත් නොගිය විරුණි වන කියලා. මේ ස්කන්ධ පංචකය පැත්තට හීනකින්වත් ගිහිල්ලා නැහැ. රහතන් වහන්සේ කියලා කියන්නේ යතහ භූත ඥාන දර්ශනය තියෙනවා. ඌදී ඌ හැටි දන්නවා. ස්කන්ධයන්ගේ උදේ වැය දන්නවා. ඇතිදිරි පිටට ආව රූපේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා දන්නවා. පටවි ධාතුව රාශි වෙච්ච තැනක තිබුණ හැඩේකුයි ඇතිදිරි පිටට ආව කියලා දන්නවා. උදී වූ හැටි දන්නවා. එවතු රූප ස්පර්ශයන් නිසා චක්කු සම්පස්සජ වේදනාවක් ඇති වුණා නම් ඇති වුණේ කියලා දන්නවා. ඒ රූපේ සංඥාව ඒ රූපයයි හැදුනේ කියලා දන්නවා. හඳුනපු දෙයට මල් පෝච්චිය කියලා තමන් හිතන්නේ නැත්තම් කෙනා කෙනායි හිතන්නේ කියලා දන්නවා. හිතපු ආකාරයට දැනගන්නවා නේද කියලා දන්න නිසා නාම රූපච්ච විඥානං කියන තැන දන්න නිසා විඥානයේ යෙදෙන්නේ නාම රූප දෙකේ එකකට. ඒ කියන්නේ දැනගත්තේ මල් පෝච්චිය කියන්නේ රූපෙට, මල් පෝච්චිය කියන්නේ වේදනාවට, මල් පෝච්චිය කියන සංඥාවට සංකාරයට කියලා මේ දැනගැනෙල්ල මේ නාම රූප දෙකෙන් එකපැත්තකටවත් යන්නේ. නාම රූපස් විඥානස නිරෝධේන නාම රූපං උපජ්ජති. මේ විඥානයගේ නිරෝධේ නාම රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. ආපහු නිමිති හිටින්නේ නිමිති හිටින්නේ. ඉතින් මේක බොහෝ සියුම් කීතියක්. නමුත් මේක බොහෝ කාලයක ඉඳන් අපි දන්නේ මේ ඇත්ත. ඒ කියන්නේ ආයතන ඉස්සරහට විපාක මට්ටමේදී විපාක චක්කු විඥාන කියන මට්ටම ගත්තාම පිරිසිදු ස්කන්ධ ටිකක් තියෙනවා. ඔය ස්කන්ධ ටිකම පුද්ගලයාට පැත්තෙන් ගත්තාම පුද්ගලයාට උපාදානෙට පුද්ගලයාගේ ආශ්‍රවවලට හිත දෙයක් වෙනවා.
කමන්න කමන්න එතකොට ඉස්කන්ධ පංචකය කියනකොට රූපෙත්ේ ඉඳලා තමන්ට දැනගැනෙන්න ඇති වෙන තැන දක්වා තියෙන ධර්මතාව ටික තමයි ඉස්කන්ධ පංචකය කියන තැන කියන්නේ. අතීතයේදී රූපයක් ආවනම් වර්තමාන රූපයක් ආවනම් අනාගතයේද රූපයක් එනනම් ඒ හැම රූපයකම ඇත්ත තමයි පෙනෙන පැත්ත ඉස්කන්ධ. ඇහෙන ශබ්දයේ පැත්ත ඉස්කන්ධ. ගන්ධයේ පැත්ත ඇත්ත පැත්ත ස්කන්ධ මාත්‍රය. රසයේ පැත්ත ස්කන්ධ මාත්‍රය. කයට ගැටෙන පොට්ටබ්බේ ඇත්ත ස්කන්ධ මාත්‍රය. හිතින් හිතන ධර්මාරම්මනේ මූලික අවස්ථාව ස්කන්ධ මාත්‍රය. ඊට පස්සේ ඒ අරමුණ නිසා දැනගැනිල්ල ඇති වුණාම ඒ දැනගත්ත දේ නාම රූප දෙක නිසා දැනගැනෙන්න කැටි වුණාට දැනගැනෙන්න නාම රූප දෙකට අයිති නැහැ. දැනගැනෙන්න නාම රූප දෙකට අයිති නැහැ. යම් වෙලාවක නාම රූප දෙක නිසා ඇති වෙන දැනගැනෙන්නට විඥාණයට නැවත නාම රූප දෙක ඇතුළු කරන්න සැලැස්තුව නාම රූප දෙක පිට හිටින්න පුළුවන් වුණා. ආයත් කර්මය පංච පාරම කම්පේ. එතකොට මෙන්න මේ ධර්මතාවයේ ටිකක් හිතලා හිතලා හොඳට නෝනින් බොරු කරන්න දෙනවා. නෝනින් බලන් දෙනවා නම් පිළිගත් ගැඹුරුයි. රහතන් වහන්සේලාට කියන්නේ පංචස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. නගර හිමියට පණිවිඩය පවරලා දීලා ආමගින්ම යනවා මිසක කිසිම වෙලාවක පණිවිඩෙන් බලන්නේ නැහැ රූපකතර නාම දෙකට. නාම රූප දෙක නිසා විඥාණය දැනගැනලා කැටි වෙන නගර හිමියට පණිවිඩයක් පවරලා දෙනවා. ආමදින්ම යනවා කියන්නේ දැනගැනලා කැටි වෙන කොහොමද කියලා මොනින්ම දැනගැනලා කිරුච්ච හැටි විමසනවා මිසක දැනගැනilla භාවිතා කරන්න යන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න ඔබ ඇති ත්‍රිපිටක රූපයක් අහනද ඔබට දැනගත්තොත් දැනගැනilla ඇති උනේ කොහොමද කියලා පරීක්ෂණයක් කරන්න ආපහු දැනගැනilla ඇති වෙච්ච ගමන් මගට පිළිගන්න. දැනගැනilla දැනගත්ත දේ භාවිතා කරන්න ගියොත් ඔබ මාරයට අහුවෙනවා. ඔබ දැනගත්ත දේ භාවිතා කරන්න වෙන්නේම දැනගැනීමට හේතු වෙච්ච නාම රූප දෙක මත පතුරුලන්නයි. නැත්නම් නාම රූප දෙක මත මේ දැනගැනilla තබලම තමයි ඔබට දැනගැනilla භාවිතා කරන්න. විඥානේ භාවිතා කරන්නේ ඔබ ආමගින් අපහු යනවා. ඔබට යන්න දෙන්නේ ප්‍රඥාවෙන් විතර විඥානයක් දැකීම යන්න බෑ. එතකොට විඥානයේ කෘත්‍ය අනුගහනන ප්‍රඥාවේ කෘත්‍ය වතු වෙනවා. දැන් වෙන්නේ පෙනෙන දේ අරගෙන දැනගත්ත ගමන්ම ඔබ දැනගත්ත දේ භාවිතා කරන්න. ඔබ දැනගත්ත දේ හේතුවේ යොදවන්න. ඒ යොදවනකොට දැනගෙන තියෙන්නේ මාපි ඇත්ත ඇහෙටි නොදන්නාකම මතින්. දැනගැනෙන්න ඇති උනේ කොහොමද කියන එක නොදන්නාකමම අවිද්‍යාව. අවිද්‍යාව නැති කෝෂයේ ඇතුළේ දැනගැනෙන්න භාවිතා කරනකොට අවිද්‍යාව නැමැති විතර කටු ඇතුළේ ඉන්නේ අපි. දැනගැනෙන්න ඇති උනේ කොහොමද කියලා නොදන්න කොටම අවිද්‍යාව ආවා. දැන් ඔබ දැනගැනිල්ල භවිතා කරනවා ඇසුරු කරනකොට ඉබේමයි විතරකට ඇතුළේ ඉන්නේ. ඊට පස්සේ දැනගත්ත දේ අපිට හිතෙන්නෙම දැන් මෙහෙම ඉන්නකොට ළමෙක් කියලා හිතෙනකොටම මේ රූපයේ කනගුණ ආහාරයෙන් හැදුණු අර මැටි ටික වගේ සතර මහා ධාතු අවකාශ ධාතු අවරාගන රාපීච්ච රූප විදිය. ඔබඳු රූපේ තමයි චක්කු ප්‍රසාදයට ගැටුනේ. ඒ ස්පර්ශයෙන් තමයි අනුමුණ වෙන්නේ. ඒ මහ භූතයෙන් ඇසුරු කළ උපහදාය රූපේ හැඩසටහනයි මේ හඳුනන්නේ. ඔය හැඩසටහනට පැතුම් කියලා නැත්නම් කෙනෙක් කියලා තමම හිතන්නේ. හිතල දැනගන්න. දැන් දැනගැනෙල්ල ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා දන්නේ නැති වෙනකොටම අවිද්‍යාව නැමති යත්. ඒ දැනගත්ත දේ භවිතා කරනකොටම දැනගත්තේ පැතුම් කියලා නම් පැතුම් කියන්නේ කියලා දැනගත්තේ මේ රූපේ ගැනයි කියලා කියනකොටම පංච උපාදාන ස්කන්ධය. මගේ පැත්තෙන් දැන් මේ දැනගැනෙල්ල භවිතා කරන මගේ පැත්තෙන් කියන්නේ. නමුත් දැනගැනෙල්ල හදන්න මුල් වෙච්ච මේ සතර මහා ධාතු රූපිය ස්පර්ශම උපන්න වේදනාම රූපිය හඳුනන කමට කියන සංඥාව පැතුම් කියලා හිතන කමට කියන රූප සංචේතනාව දැනගන්න කමට කියන විඥාන නාම රූප කියලා විඥාන මේ ටිකේ කෙලෙස් නැ ධර්මතාවක ඉස්කම්ය ආහාර ප්‍රත්‍යෝතක තියෙන රූපයේ කබලින්ක ආහාරේ මේ වේදනා විඳින බව හඳුනන බව හිතන බව ස්පර්ශ ප්‍රත්‍යේ මේ විඥානේ මේ රූපය මේ නාමය කියලා නාම රූප ප්‍රත්‍ය විඥානේ කියලා මේ ස්කන්ධ පංචකෙකින් ආහාර ප්‍රත්‍ය. නමුත් පංච උපාදාන ස්කන්ධය කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකට. දැන් මේ නාම රූප නිසා විඥානේ පැතුම් කියලා දැනගෙන ඉලක් ඇති වුණා කියන එක නොදන්න එකම අවිද්‍යාවේ ආහාරය. ඈ ඊට පස්සේ පැතුම් කියන්නේ මේ රූපෙට නැත්තම් පැතුම් කියනකොටම රූපෙට යොමු වෙලා හිට. යොමු වෙලා තණ්හාව ඇති වෙන විදිහට අවිද්‍යාව විදුක්තෝ හිතින් ගින් කිරින් කරනවා. අවිද්‍යාව තණ්හා කර්ම සහ කර්ම ආහාරෙන් හැදු රූපෙ කියන මේ කෙලෙස් ටිකයි ස්කන්ධ ටිකයි දෙකම එකතු වෙලා තමන්ට පැතුම්ගේ රූපයක් හම්බ වෙනකොට රූප උපාදාන ස්කන්ධය රූප උපාදාන ස්කන්ධය හැදෙනකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ගති ටිකක් දෙපැත්තක් නැති මේ කෙලෙස් ටික කුට්ටියේ කෙලෙස් ටික තියෙන උදේට ආහාරය හැදු ස්කන්ධය හැබැයි මට පුද්ගලයට පුද්ගලයාගේ පැත්තෙන් කවදාවත් ස්කන්ධ කියන්නේ නැහැ ස්කන්ධ කියන්නේ නැහැ එයාට ස්කන්ධ කවදාවත් හම් වෙලාම නැහැ දකින්න කොට මම දැන් සිහි වෙන්නේ පැතුම් සිහිතෙන් සිහි කර කර ඉන්නේ පැතුම් බලන්න යන්නේ පැතුම් ආපහු හම්බ වෙනකොට සිහි වෙන්නේ පැතුම් පුද්ගලයෙක් ගැනම දකින්න කොට පුද්ගලයෙක්ම සිහි කරගෙන පුද්ගලයෙක් ගැනම හිතේ හිතනතර පුද්ගලයෙක්ම බලන්න යනවා කියන තැනින් තමයි මගේ ලෝකෙ තියෙන්නේ එහෙම වෙද්දී සත්ව පුද්ගල භාවයට තොර සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය ශුන්‍යත දර්ශනයකු යති ඉදිරිපිටට ආවේ කියලා ශුන්‍යතාවයක් තමයි මේ ස්කන්ධ කියන පැත්තේ තියෙන්නේ. අනිමිත්ත ශුන්‍යත අපහිත කියන ගති ටිකක් ලක්ෂණ ටිකක් තමයි මේ ස්කන්ධ ටිකේ ඇත්ත. මම ඔබට තව උපමාවක් කියන්නම් මේක උපමාව එච්චර මට තිබුණේ ගතරලු මේ නමුත් යම් දල සටහන ගන්න ඕන අපි කියමු උපතින්ම අපි ඉපදුනේ ගීතු රෝලි නාවරණය කරපු ගෙයක් ඇතුලේ නම් නිල් පාට වීදුරු දාලා තියන්නේ වටේටම කියන්නකො නිල් පාට හරි කළු පාට හරි වීදුරු වලින් වට කර කළු පාට කියන එක හොඳයි කළු පාට වීදුරු වලින් වට කරගත්ත වීදුරු ගයක් නැද්දම නම් අපි ඉපදුනේ ඊට පස්සේ අපි හැදුනේ වැඩුනේ අපි ජීවත් වෙන්නේ ගෙයතේ නම් දැන් අපි දන්නේ මේ ආවරණයක් ඇතුලේ ඉන්නේ කියලා ওই বিদ্রোহটি ইত্যাদি হ্যাঁ শুধু এদগত মানুষের বিদ্রোহটি এপিটিং এবিলা তিনি হেটিনা සුදු වෙනගත්ත මිනිස්සෙක් වීදුරට එකටින් හිටියට මම කවදාහවත් තේනකින්වත් කළු පාට මේ ගේ ඇතුලේ මෙහා අතේ මට නැති නිසා මම සුදු පාට ගැන දන්නේ නැහැ. දැන් අර මිනිස්සයා පෙවුනත් පේන්නේ මට වීදුර හරහාමයි. දැන් මට පණිවිඩේ එන්නේ කළු පාට ඇඳගත්ත කෙනෙක් ඉන්නවා වගේ. කෙනාම පේනවා හැබැයි කළු පාට. මම පැත්තකට වෙලා සිහි කරන්න තියෙන්නේ කළු පාට ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් ගැන. මම කළු පාට ඇඳගෙන ඇඳුමක් ඇඳගෙන ඉන්න මිනිහ දිහා තමයි මට බලන්න තියෙන්නේ. බැලුවත් තේන්නේ මට එහෙමයි කියනවා. දැන් ඒ රූපය කළු පාට ඇඳගත්ත මිනිහෙක් ගැන මේ රූපයක් දැකලා ඒක සිහි කරලා එහෙම කෙනෙක් ගැන බලනවා කියලා ගේ ඇතුළේ ඉඳන් මම මෙහෙම හිතද්දි කරද්දි මට කවදාවත් මගේ දර්ශනයට හසු නොවුණු හීනකින්වත් මට දකින්න බැරි වෙච්ච ඇත්තක් ඔක තිබුණා. ජීවිතේට එහා පැත්තේ ඉන්න මනුස්සය ඇඳගෙන ඉන්න ඇඳුම සුදු එකම දේ මට හසු නොවී පවතින ස්වභාවයේ සුදුයි. නමුත් මට පමිණේ හම් වෙන හැම වෙලේම නිල් පාට නැත්නම් කළු පාට. යම් දවසක මම මේ වීදුරුවක් ඇතුළේ ඉඳලා මෙහෙම බලන්නේ එහෙම බලන්නේ හින්දා නේද මට කළු පාටට මේ පේන ඇත්ත තෙමෙන පාට ඇත්තම වර්ණය මේක වෙන වර්ණයක් වෙන්න දෙයිද කියලා ලෝකෙකෙනෙකුට නම් හිතෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විශේෂණේ සහ විශේෂ තත්වයේ කියන්නේ මොකක්ද? කළු පාටට ගහපු වීදුරුවක් ඇතුලේ ඉපදිලා හැපිලා වැඩිලා තනියම අවබෝධ කරගන්නවා මේ පෙනෙන්නේ ඇත්ත වෙන්නේ නැහැ. මේ පෙනෙන්නේ අනවර්ණයක් තුලින් මේක පෙනෙන දේ තුල පෙනෙන වර්ණයම ඉදිරියේ කියනවා නම් පෙනෙන පැත්තේ කියනවා නම් මේකේ ප්‍රශ්න වෙන්නේ කියලා තනියම හිතලා ගලක් වගේ දෙයක් අරගෙන ගහලා වීදුරුව කඩනවා. තනියම කිසිම කෙනෙක්ගෙන් අහගන්න නැතුව වීදුරුවක් ඇතුළේ ඉන්නේ කියලා ඔයාට වීදුරුවක් ඉඳලා එදාට තමයි තීරණය යන්නේ. ඇත්තටම ඉදිරියට ඇවිල්ලා තියෙන සුදු පාට ඇඳගත්ත කෙනෙක් මෙච්චර කල් තිබ්බලා කියන්නේ නැහැ. එදායි නම් තේරෙන මුළු ලෝකෙට ගලා තියෙන්නේ මේ දේ නේද කියලා ওই පරිදි කියනවා. ඉතින් ලෝකෙ කෙනෙකුට නම් ලේසියකට හිතෙන්නේ මේ පණිවිඩය. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ ඒ නිසා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඇයි මට අග්‍රයි ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි කියලා කියන්නේ? යම් කිසි කිසිදෙක විතර 7ක් 8ක් 10ක් දැම්මොත් සුදුසු කාලෙ වෙනකම් මුසුම දීලා රැක්කහම සුදුසු කාලෙදී හොතෙන් හරි නියපොතු වලින් හරි විතර කටුව පලාගෙන එන්නට එනකොට අනිත් හැම පැටියෙකුටම වඩා ඉස්සෙල්ලාම අර කටුවෙන් එළියට ආපු කුකුල් පැටවට කියන්න වෙනවා අනිත් කුකුල් වලට සාපේක්ෂව ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි වැඩි හිටිය කියලා. ඒ වගේ මේ සත්ව දෙවියන් ශ්‍රමණදාගුණය බම්බු මරුන් සහිත සත්ව ප්‍රජාව තුළ මේ අවිද්‍යාව නැමති කෝෂයේ පලාගෙන කෝෂයේ හිටගෙන ඉස්සෙල්ලාම එළියට ආපු නිසා මට කියන්න වෙනවා මට කියනවා මේ සත්වයන් අතර ශ්‍රේෂ්ඨයි ජ්‍යෙෂ්ඨයි අග්‍රයි කියලා. ඉතින් මේ අවිද්‍යාවේ රැස්ම හඳුනා ගන්න. මෙන්න මෙතනමමයි අපි මුළු හැම කෙනෙක්ම සාසනය හදන්න හදනවා. නමුත් සාසනය කැඩිලා තින්නේ කොතනද කියලා දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දර්ශනය මේ ටික නැතුව නිවන් දකින්නවා කියන එක ගැන හිණකින්වත් හිතන්න එපා. වෙන්නේ නිවන කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ පංච උපාදන ස්කන්ධ දුකේ නිරෝධයට ජාති නිරෝධ ජරාමරණ ශෝක පරිදේ දුක්ඛ දුමන සුපායාස නිරුද්ධන්ති. මේ දුකේ නිරෝධයට ඒ දුක නිරුද්ධ වෙන්නේ තණ්හාව නැති වුණොත්. තණ්හාව නැති වෙන්නේ නැහැ ඕගොල්ලෝ. මෙන්න මේ ඌදී ඌදීට නොදකිලා තා. අර රූපේ මල් පෝච්චයක් හැටියට දකිනකන් තණ්හාව නැති කරන්න බෑ. ඇත්ත ඉදිරිපිටතාවු රූපේ දරුවෙක් හැටියට දකිනකන් තණ්හාව නැති කරන්න බෑ. ඒක බොරුවක්. කෙනෙක් කියනවා හිතලත් හරින්න හැදුවා කියලා ඒක ප්‍රලාපයක් විතරයි. එතකොට අත් හරින්නත් ඉන්නවා. අත් ඇරෙන්නේ. හිතල කරා. මේ අම්මා තාත්තා නංගි මල්ලි අයියා අක්කා කියලා දකින්නට තණ්හාව ඇති වෙනවා කියන එක නවත්තන්නද? මේ රත්තරන් ගොඩක් රත්තරන් මෙච්චර වටී කියලා වටිනාකම දැනෙනකොට කැමති වෙනවා කියන එක නවත්තනවා කියන එක බොරුවක්. නයිරත්තර කරනව නම් මහා ආයාසයෙන් එයා කරන්නේ ඒ අවශ්‍ය කාරණා විලා නැ පුද්ගල භාවයේ වෙනවා. නමුත් මේ දර්ශනය දකින්න වටිනාකම කියන්නේ වටිනාකම ගෙවෙනකොට අත ඇරෙනවා කියන එක වෙන්නේ ඉතින් ඔබට යම් වෙලාවක වටිනා කියන දේවල් කවදාවත් නැතිවුණු කාමයේ අර ආසී සූත්‍රයේ සුඤ්ඤෝගාමී කියන හිස් ගෙවල් හයක් හම් වෙලා තන යන්න කිව්වොත් මේ ආයතන හය සම්පූර්ණ හිස් කියන්නේ අද ඔබට ආයතන හයේ තියෙන රාම වෙදී මුතු මැණික් අම්මල තාත්තල නංගිලා නෑදෑයෝ ගෙවල් දුරවල් වාහන බෙන්ස් කාර් හෝටල් නගර ඕනේ අහන කොටත් යන්න හිතෙන විස්තර තියෙන්නේ මංගල උත්සව මකුළු ශාලා චිත්‍රපටි දර්ශන සංගීත සංදර්ශන බලන්න දැවුවා විස්තර ටික නමුත් ඔය පෙන්නන ලෝකීය පිහිටලා තියෙන්නේ ජාති ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සෝපායත කියන භූමියක් මත ස්කන්ධ කියන පැත්තේ ඔය ඇත්තේ ජාති ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සෝපායත කියන ටික දෙන්න පුළුවන් බිමක් තියෙන පොතන ඉතින් මෙතනදී මහායාන උඹලට පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය චේතනා කරමි කියලා මේ දෙක පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට හොඳට දැනගන්න මතු කරලා පෙන්වන්න. කිසි නැත්තම් අපිට හිතින් සිහි කරුවන් දරුවව සිහි කළ හැකි. දැන් හිතින් සිහි කරනකොටත් හිතට පෙනෙන චිත්තජ රූපයේ හැඩතටහන එකම. ඇස් ඉදිරි පිටට එනකොට තෙනෙන රූපෙ හැඩසටහනත් එකම. සිහි කරනකොට දරුවා කියලා පෙනෙනකොට දරුවයි පෙනුනේ කියලා අපහු සිහි වෙනකොට මේකේ මම්මුලා වීම අතරමං වීම පුදුමයක් නෙමෙයි. මේ ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා දෙක දෙකට බෙදලා පෙන්නන්නේ ඔය රූපයේ දරුවා කියලා ඔබට සිහි කළ කෙලෙස් වශයෙන් හැතරෙන්න පුළුවන් විදිය හැදුනේ මෙන්න මේ වගේ වැරද්දක් ඔබගේම අතපසු වීමක් මතයි කියන එකක් තියෙනවා. ඇත්ත ඉතිරි පිටට හැබැවින්ම ආවේ මෙන්න මේ වගේ අනාත්මෝ සත්පුද්ගල ආත්මීය භාවයෙන් තුල ශුන්‍යතෝ ප්‍රාර්ථනා කොට යුතු කිසිදු වටිනා වස්තුවක් නැති රූපය. ඔය රූපේ ලක්ෂණ ටිකට තමයි නිවන ලක්ෂණ ටික පෙන්වන්නේ. මොකද රූපස්කන්ධයේ තියෙන ලක්ෂණ ටිකට. අනිමිත්ත ලක්ෂණයක්, ශුන්‍යත ලක්ෂණයක්, අපරිහිත ලක්ෂණයක් තමයි රූපයේ ජඩ ඇත්ත. තව පැත්තකින් ගත්තොත් අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම ලක්ෂණය රූපී ඇත්ත. මොකද පඨවි ආපෝ තේජෝ වායුකින් සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේම උපාදාය රූපේ. උපාදාය රූපේ දැක්ක යුත්තේ සතර මහා ධාතු මිස දැන් මෙහෙම හැඳසටහ ගොඩක් වෙනකොට ඕගොල්ලෝ දැක්ක යුත්තේ අවකාශ ධාතුව සතර මහා ධාතුව සතර මහා ධාතු අවකාශ ධාතු උතුරු රාශි වල තියෙන පණිවිඩේ මේ එක එක විදිහට දෙන්නන්නේ. තේරෙන්නේ මේ මේ හැඩසතාව වලින් කියනවා කනගුණ ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූප කලාප අවකාශ ධාතුේ රාශි වල තියෙන්නේ මේ මේ හැඩෝල්ටයි කියන පණිවිඩයයි දෙන්නේ. ඒ රූපේ පිහිටි සංඥාවයි දෙන්නන්නේ මේ රූප සංඥා. නමුත් ওই සංඥාව වහනකය අපි සත්‍යයේ පුද්ගලයේ කියලා හිතන ඒ දෝෂනේ. හිතන සත්‍යයේ පුද්ගලයේ කියලා දැනගන්න ඒ දෝෂනේ. ආපහු මේ සත්‍ය පුද්ගලය කියන්නේ රූපේ කියලා හොගත්ත. සත්‍ය කියලා දකින්නකොට ඇති වෙන වේදනාව කියලා හෝ මේ සත්‍යාගේ හැඩේ කියලා හෝ සත්‍යය ගැන හිතන්නේ කියලා හෝ විඥානේ භාවිතාවට ගත්තොත් මේ දැනගැනෙන්න මේ නාම රූප දෙක මත බැසගත්තු මාර්ගයේ ක්ෂේත්‍රයට ගියයි. එතකොට එකම එක උපහායයි ඕගොල්ලන්ට අපිට තියෙන්නේ කවදා මහත් දවසක මිදෙන්න. මම මේ කියන්නේ ඉස්තර ওই නෑවෝල යන මිනිස්සු දිසාවන් හොයාගන්න බැරුව නැව්වල යනකොට මේ කපුක වගේ සත්තු අරගෙන යනවලු දිසාවන් හොයාගන්න. මූදේ මැද්දට ගිහිල්ලා උඩබිමක් පේන්න නැතු ගහම කපුටව මුදාගෙන කපුට ගොඩ උඩ ඉගිල්ලිලා උතුරු පැත්තට යනවා. ගොඩබිමක් වෙන්න නැත්නම් ආයෙත් එනවා. ඇවිල්ලා දකුණු පැත්තට යනවා. ගොඩබිමක් වෙන්න නැත්නම් ආයෙත් එනවා. ආයෙ නැගෙනහිර පැත්තට යනවා. ගොඩබිමක් වෙන්න නැත්නම් ආයෙ එනවා. ආයෙ බටහිරට යනවා. හතර දිශාවකට ගිහිල්ලා ගොඩබිමක් පේන්න නැතිනම් ඌ නැවේ කුඹහට ආපහු එනවා. බැරි වෙලා හරි කොයි දිශාවකට හරි ගිහිල්ලා ආවේ නැත්නම් දන්නවා මේකත් ගොඩබිමක් කිට්ටු. කියලා නැවේ පැත්තට යනවා. ඒ වගේ කවදාම හරි දවසක නිවන් දකිනවා නම් ඕනම කෙනෙක් කොහේ ගියත් මෙන්න මේ දර්ශනයටම එන්න වෙනවා. වෙන යන්න තැනක් ඇත්තෙම නැහැ. මොකද මාර්යාට අහුවෙන්න වෙන ක්‍රමයක් නිවන් මඟවල් ගොඩක් නැහැ. ආර්ය ස්ථාංග මාර්ග ගොඩක් නැහැ. මේ ඉස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණින් මිසක වෙන යන්න එන්න දැනක් ඇයි ස්කන්ධයන්ගේ උදේවැය භාවිතා කළ යුත්තේ? පංච උපාදන ස්කන්ධයේ උදේවැයට නුවණ තියෙන නිසා. ඇයි පංච උපාදන ස්කන්ධයේ උදේවැය බලන්නේ? ස්කන්ධයන්ගේ උදේවැයට නුවණ තියෙන නිසා. ස්කන්ධ ටික මේ රූපය ආහාර ප්‍රත්‍ය වේදනා සංඥා සංඛාර ස්පර්ශ ප්‍රත්‍ය මල් පෝච්චය මනුෂ්‍ය කියලා දැනගෙන ඉලක් වෙන නාම රූප ප්‍රත්‍ය කියලා දන්නවා. ඒ රූපය නැති වෙනකොට ස්පර්ශය නැති වෙනකොට නාම රූප දෙක නැති වෙනකොට මේ විඥානය නිරුද්ධයි කියලා දන්නවා. ස්කන්ධයන් නිරුද්ධයි. ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා අවිද්‍යාවෙන් දැකපු නාම රූප දෙක එකක් හෝ සිහි කරගෙන තණ්හා වශයෙන් හිතින් කියින් කිරින් කළා රූප පැත්තට හෝ නාම පැත්තට හෝ ඔබ නැඹුරු වෙනවා නම් අන්න පංච උපාදාන ස්කන්ධේ ආය. එතකොට පංච උපාදාන ස්කන්ධයේ උදේවැය කියනකොට අපි දැන් එහෙම කිව්වොත් ඔගලන්ට දරුවා කියලා දැන් සිහි කරන්න පුළුවන් නම් ඔය සිහි කරන්න පුළුවන් පැත්තේ තියෙන්නේ අවිද්‍යා තණ්හා කර්ම කියන ගති ටික. අවිද්‍යා තණ්හා කියන ගති දෙකෙන් යුක්තව හිතින් කියින් කිරින් කරපු දරුවා කියලා නිමිත්තක් මනස තියෙන්නේ. ඔය ටික නියෝජනය වෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික. ඊට පස්සේ බලන්න කියලා ගියාම කනබුන ආහාරයෙන් හැදුණු ඇත්තටම තියෙන රූපේ යත් ඉදිරි පිටට එන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ දෙකම එකතු වෙලා දරුවෙගේ රූපයක් උගලට හම්බ වෙනවා භවිතා කළ හැකි. එතකොට දරුවගේ රූපය කියලා හම්බ වෙන රූපය කෙනෙක්ගේ රූපේ. ඒ රූපේ ඔගොල්ලෝ උපාදාන වශයෙන් ගත්ත මොකද රූපං අත්තු සම්මුපස්සති රූපී ආත්ම වශයෙන් ගත්ත අත්වාද උපාදාන. ඒක හැදුනේ අවිද්‍යා කර්ම තණ්හා කියලා දැන් ওই මානසික තියෙන නිමිත්ත ওই ටික හේතුන ආහාරය හදන. එහේ හදල කනබුන ආහාරයෙන් හැදුන රූපේ උපද්දවා ගන්න ඔය නිමිත්ත හේතු. ඇති දෘපිටට ඔන්න ඔය රූපයක් හම්බ වෙනකොටම දැන් ඔය රූපේ දෙපැත්තක් තියෙනවා. ඔබේ පැත්තට ගත්තාම පංච උපාදාන ස්කන්ධය ඔබේ එහා පැත්තට ගත්තාම ඉස්කන්ධ. එකම රූපේ දෙකට බෙදිලා. ඔබේ පැත්තෙන් ගත්තාම කියනවා ඔබට දකින්නේ ඔබට හම්බ වෙන්නේ හනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපෙන්නේ දරුවගේ හම්බ වෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හාවෙන් යුක්තව ඇති දෘපිටට දැන් දරුවගේ රූපේ බලන්න පුළුවන් කියන දැනකින් ඔබ පරිහරණය කරනකොට ඔබට දරුවගේ රූපයක් පරිහරණය කරන්න උදව් වෙලා තියෙනවා කොහොමද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක. එහෙම වෙද්දී රූපේ සැදම ගතිය ආහාර ප්‍රත්‍යයෙන් විතරක් පවතිනවා. ඒකට කියව රූපස්කන්ධය. ඔබ රූප උපාදාන ස්කන්ධය කියනකොට ඒ රූපේ ආරම්භය ආහාර ප්‍රත්‍ය හැදු රූපේ ආරම්භය අපි ඇත්ත නොදන්නා කමින් යුක්තව බොහොම ආදරේ කැමැත්ත කියන ගතියකින් යුක්තව හිතින් කියින් කිරින් කරන තියෙන රූපයක් උඹල. අවිද්‍යා තණ්හා කර්ම කියන ගති ටිකකින් සම්බන්ධ වෙච්ච රූපයක් ඔබ දරුවා කියන. ඔබගේ පැත්තෙන් ඒ රූපයම එකම රූපේ ඔබට දරුවා වෙද්දී ඔබේ දර්ශනයට නොපෙනෙන අතීතයේදී වර්තමානයේදී අනාගතයේදී ඔබේ දර්ශනයට පැමිණෙන්නේ නැති නමුත් මේ ලෝකයේ හැමදාම පවතින රූපී සැදැත්තක්. ඒ ඇත්ත තමයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ මාත්‍රය කියන්නේ. යම් දවසක ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ මාත්‍රය කියන එකේ අවබෝධය තීව්‍ර වෙන්න 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 අවිද්‍යා තණ්හා කර්ම කියන මේ ටික ගෙවෙනවා. මේ කෙලෙස් ටික ගෙවෙනවා. කෙලෙස් ගෙවෙන්න ගෙවෙන්න ස්කන්ධයන්ගේ ඇත්ත පේනවා. ස්කන්ධයන්ගේ ඇත්ත පේන්න පේන්න කෙලෙස් ගෙවෙනවා. එතකොට මේ කර්ම භවය අවසන් වෙනකොට පෙනෙන පැත්තේ ඇත්ත ඇති හැටි ඔබට එළඹ සිටිනවා. සම්පූර්ණ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරනවා කියන මට්ටම ගෙවෙනවා. ඒ කියන්නේ කෙලෙස් එක මේ ස්කන්ධය පරිහරණය කරනවා කියලා ඉතුරු වෙන්නේ නැහැ. මොකද ආශ්‍රයක් ඡේදලා කර්මක්ෂය වෙලා නිසා කෙලෙස් ගෙවුණුකම නිසා කෙලෙස්යකින් ස්කන්ධ පරිහරණය කළ පංච උපාදාන ස්කන්ධ දුකක් විඳිනවා කියන ටික නැහැ. ඒ ටික අතහැරලා. හැබැයි ඒ වුණොත් ස්කන්ධ පරිහරණය කරනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ රූපේ සැදෑම ඇත්ත දන්නවා, ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥා සංකාර දන්නවා, ස්පර්ශයෙන් උපදින්න කියලා දන්නවා, නාම රූප දෙක නිසා දැනගෙන්න කැටි වෙනවා කියලා දන්නවා, මේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොටම දැනගන්න දේ නිරුද්ධ වෙනවා කියලා දන්නවා. නුවණකින් එළෙනදී ඇහෙනදී ගඳ සුවඳ දැනෙනදී රස විඳින්නදී කය ස්පර්ශ වෙද්දී හිතනදී ආයතන හයම පරිහරණය කරනවා. ඉස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දන්නා දක්නා කම. එතකොට රහතන් වහන්සේට කියනවා පංචස්කන්ධය පරිහරණය. මේ පංචස්කන්ධය ගැන ඇත්ත ඇති හැටි දන්නා වූ දක්නා වූ මොනටයි රහතන් වහන්සේ කියලා කිව්වේ? පංචස්කන්ධය කියන තැන රහතන් වහන්සේගේ ශරීරයවත් නෙමෙයි. එහෙම කෙනෙක්ගේ ශරීරයක් නෑ. ඒක ලෝකෙ. දැන් මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා වූ නොදක්නා වූ කෙලෙස් ටිකටයි ඔබ කිව්වේ, මම කිව්වේ, ලෝකයා කිව්වේ. මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදන්නා වූ නොදක්නා වූ කෙලෙස් ටිකටයි මම කිව්වේ. ඒ මම රූපේ පරිහරණය කරනකොට වේදනා සංඥා සංකාර විඥානේ පරිහරණය කරනකොට කෙලෙස් ටික ගාවගෙන පරිහරණය කරන්නේ. මම කියන තැනම කෙලෙස් සහගතයි, මම රූපය පරිහරණය කරනකොට පංච උපාදානස්කන්ධය වෙලා ඉන්නේ. එතකොට ලෝකෙ කියලා කියන්නේ ස්කන්ධ ටිකකුයි කෙලෙස්. රහතන් වහන්සේ කියලා කියන්නේ ස්කන්ධ ටිකනේ නුවණයි. ස්කන්ධ ටිකයි කෙලෙස් කියන්නේ ස්කන්ධයන්ගේ ඇති හැටි නොදන්නා කම, අවිද්‍යාව නිසා තණ්හාව පිහිටීකින් කිරින් කළා. අවිද්‍යා තණ්හා කර ලෝකයාගේ ජීවිතේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ස්කන්ධයි නෝනයි කියලා කිව්වේ ස්කන්ධයන්ගේම ඇත්ත ඇති හැටි දකිනවා. ස්කන්ධයන්ගේම ඇත්ත ඇති හැටි දන්නා කම නිසා හිතින් කිරින් කරනවා. ඒ ස්කන්ධ නිරෝධය වෙනකොට හිතින් කිරින් කරුත් නිරුත්තයි. අයි ඉතුරු වෙන්නේ නැහැ. අඩන්න වැළපෙන සත්පුරුෂලා භාවිකුත් නැහැ. නමුත් උපාදාන සහිත ලෝකයා දකිනවා අපි වගේම අරියත් මේ ජීවත් වෙනවා මෙහෙමයි කියලා. නමුත් එතන පංච උපාදාන ස්කන්ධ දෙකෙන් සම්පූර්ණ නිවිල ස්කන්ධ පරිහරණයක් කරනවා. ඉතින් මතක් කළේ කරන්න ඕනේ මෙන්න මේ බෙදීම, මෙන්න මේ දැනුම මේ සාසන භ්‍රමචර්යාවට අතිශයම වැදගත්, අතිශයම වටිනවා. මේ ප්‍රභේදය හරි හැටි නොදැකීමත් හේතුයි, නොදැකීමත් නෙමේ නොදැකීමම හේතුයි අවිද්‍යාවේ ආරම්භය. මෙතන මේ ධර්මතා දෙක තමයි පැහැදිලි කරන්නේ. එක 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 පැත්තකට වළුලින් පංචස්කන්ධයේ පැත්තට නම් කරනවා නිවන කියලා, පංච උපාදාන ස්කන්ධයේ පැත්තට නම් කරනවා දුක කියලා, සසර කියලා. එකම රූපයට පුද්ගලයාගේ පැත්තෙන් කෙලෙස් පැත්තෙන් රූපයක් ඇසුරු කරනකොට, කෙලෙසුන්ගේ රූපය ඇසුරු කරනකොට පංච උපාදාන ස්කන්ධය කියනවා. නුවණින් රූපය ඇසුරු කරනකොට නිවන කියනවා. ඒ නිවන කියන්නේ රූපේවත් නුවණවත් නිවන නිසා නෙමෙයි, ඒ නිසා සාක්ෂාත් වෙන්නේ නිවන නිසා, දුකේ නිරෝධය නිසා. මේ නුවණින් රූපක ඇත්ත දකිනකොට පංච උපාදාන ස්කන්ධ දුක නූපදිනවා, දුක නොහට ගන්නවා. ජාති පුද්ගලයෙක් ඉපදීම නැති වෙනවා. සත්වයෙක්ගේ පුද්ගලයෙක් ඉපදීම නැති වෙනකොට පුද්ගලයෙක් ලෙඩවීම, පහළවීම, මැරීම, මේ ජරා මරණ දුක නිරුද්ධ වෙනවා. ඒක වෙන්න නම් ඔබට රූපී අනාත්ම ස්වභාවය අවබෝධ විය යුතුමයි. ඔබට රූපී සත්ව පුද්ගල භාවයතර ශුන්‍යත ස්වභාවය අවබෝධ විය යුතුමයි. රූපී අනිත්‍ය ස්වභාවය අවබෝධ විය යුතුමයි. හොඳම දේ තමයි කිංසුකෝපම සූත්‍රයේ කියන තනි විදේම ගන්න විදිහට. ශීඝ්‍ර දූත යුවලවිල දුරටු හයෙම එනවා. නගර හිමියට ඌ පරිදි වචනේ පණිඩේ පවරලා දෙන්නේ. ඌ පරිදි කියලා කියනකොට ඌ පරිදි විස්තර කරන්නේ තැති ඉන්ද්‍රිපිටාවේ සතර මහා ධාතු රූපේ ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥාවන් අරබය මල් පූජ්‍ය කියලා කල්පනා කරලා දැනගත්තා නේද කියලා, දැනගැනිලා කැති වෙන්නේ මෙහෙම නේද කියලා ඌ පරිදි වචනේ පවරලා දෙන්නේ ආමගින්ම යාඥා. මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොටම වේදනා සංඥා නිරුද්ධයි, නාම රූප දෙක නිරුද්ධ වෙනකොට මේ දැනගන්න නිරුද්ධ වෙනව නේද කියලා ආමගින්ම යන්නේ. එතකොට ඌපර්ති වචනේ පවර්ලා දෙනවා කියන්නේ නිවනට මඟ, නිවන ආමගින්ම යනවා කියලා කියන්නේ ආදර්ශයක් තමයි. හැබැයි යන්න එපා අනිත් පැත්තට, මං පහරම හොරුයි. ඔබ ගියොත් විඥානයේ අධ්‍යක්ීම භවිතා කරන්න. නාම රූප දෙක නිසා මල් පූජ්‍ය කියලා දැනගැනිලා ඇති වෙයි. මල් පෝච්චිය කියන දැනගත්ත මල් පෝච්චිය ලෝකේ පිහිට හිටින්න තැනක් දුන්නා. රූපකින් හෝ මල් පෝච්චිය දැක්කොත් මල් පෝච්චිය දකිනකොට වේදනාවක් හෝ ඔබට හම්බ වුණා. මල් පෝච්චිය ගැන හඳුනන්න හෝ පුළුවන් වුණා. මල් පෝච්චිය ගැන හිතන්න හෝ ඔබට පුළුවන් වුණා. මල් පෝච්චිය දැනගත්තා හෝ ඔබ මේ විඥානේ ශේෂ්ත්‍රේ වපුරලා දැන් අස්වැන්නක් හම්බ වෙයි. මොකද ජාතිජරා මනෝසෝක පරිද දුක්ඛ දොන්න සපය ඈ කම්මං කෙත්තං විඥානං බීජෝ තණ්හාසිනේ හෝ කර්මය කෙතයි උඹව වියට ටික වගේ තමයි විඥානේ නැමති බීජේ තණ්හාව තමයි වැඩි කරන්නේ. ඔය ටිකේ ප්‍රතිඵලය අස්වැන්න තමයි. මොකද බත් කන්න පුළුවන්. ඔය වගේ හොද්දට දුක අනුභව කරන්න පුළුවන්. අනේ මගේ අම්මා මැරුණා නේද මම ඔය ගිහිල්ලා තියෙන පාසල් වලට. අනේ මගේ තාත්තා අරගෙන යන්න එපා. මගේ තාත්තා වලලන්න එපා. අනේ මගේ තාත්තා කියලා යන්න කියලා කෑ ගහනවා. අත්‍යන්ත. මගේ අම්මව ගෙනියන්න එපා. මගේ අම්මා කියලා යන්න. ඇයි මගේ අම්මව වලලන්නේ කියලා අඬනවා. අස්සේ එකට ඔගොල්ලෝ කැමති නම් මනාපයි නම් මුකුත් කරන්න අවශ්‍ය නැහැ. ඔය ඉන්න විදිහට ඉන්න විතරයි තියෙන්නේ. නමුත් ඇත්තටම මේ දුක දුකක් නම් දුක පවිතුයි නම් පවිතු ස්පර්ශයක් නම් තියෙන්නේ. ඒ දුකට ඔගොල්ලෝ අකමැති නම් ඔබ ප්‍රයාස කළ යුතුයි. ඔබ උත්සාහවත් විය යුතුයි. ඒ දුක නැති කරන යම් මගක් තියනවද කියලා හොයන්න. මේ දුක එන ක්‍රමය ඉබේම ආවේ නැහැ. යම් දුකක් ඇති වුණා දුක ඇති වෙච්ච හේතුවක් තියෙන්න ඕනේ නේද? ඒ හේතුව තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අහනවා කියලා. යම් දුකක් කියන ඔය දුකේ නිස්සාරණකුත් තියෙන්න ඕනේ නේ. ඒ විස්තරනේ නැත්ත නැතිවීම තමයි තථාගතයන් වහන්සේ පෙන්නන්නේ තණ්හා නිරෝධය කියලා. ඒ විස්තරණයට ඒ දුක නැති කිරීමට මඟකුත් තියෙන්න ඕනේනේ. ඒ මඟ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන සම්මාදිට්ඨිය කියලා. මොකද ඇත්ත නොදෙක තණ්හාව නැති කරනවා කියන ධර්මතාවයක් විද්‍යමානයි. අර පෙන්නේ ධර්මතාවය දුක කියලා යමක් තියෙනන් ඒ දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. ධර්මතාවය කියනවා. ඔය තණ්හාව නැති වුණොත් ඔය කියන දැවිල්ල වෙහෙස දුක ඔක්කොම නැති වෙනවා. ධර්මතාවය කියනවා. හැබැයි පැනෙන්නේ නැහැ මාර්ගයක් එතන. දුකනේ තණ්හාව නිසා දුක ඇති වෙනවා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා ධර්මතාවය පෙන්නලා මාර්ගය හැටියට පෙන්නේ මොකද්ද? ආයමී වාහිය වට්ටන්නේ කොමල් වූ දුක නිරෝධ ධර්ම ප්‍රතිපදාව. මේ දුක් නැති කිරීම ප්‍රතිපදාවයි කියලා. මොකක්ද? ඉති රූපං ඉති රූප සමුදේ ඉති රූප සත්තංගෝ. මේ රූපය මේ රූපය ඇතිවීම මේ රූපය නැතිවීම මේ වේදනාවයි මේ වේදනාව ඇතිවීමයි නැතිවීමයි කියලා මාර්ගය පනවන්නේ මෙතන. ඇයි? ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ටික හොඳට පෙන්නකොට දකිනකොට නගර හිමියන්ට ඌපරති වචනේ පවර්ලා දෙනවා. අහමකින් මාපහු යනවා කියලා ප්‍රුක්තිය කරනවා. එතකොට තණ්හාව ඇතින්නේ විදිහේ වටිනා වස්තු වටිනා පුද්ගලිය නිර්මාණය වෙන්නේ. කර්මය මේකෙත් හදන්නේ. තණ්හාව නැමැති වැසි ජලය රඳවන්න පුළුවන්, බහලන්න පුළුවන්, බීජය රෝපණය කරන්න පුළුවන් කෙත හදන්නේ කර්මය. දරුවෝ ඉන්නවා, රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මෙලමුදල් තියෙනවා, වාහන තියෙනවා කියලා ඕගොල්ලන්ට බාහිර එහෙම වූ දේවල් ඇති බවට මනස තියෙනුනේ ගතිය. මේ තමයි කර්මය නැමති කෙත. බාහිර තියෙනවා කියලා හදලා තියෙන ඔබට කෙත තියෙන හින්දානේ තණ්හා කියන්නේ කාර්යක බලන්න. දරුවෝ බලන්න. ඒ නිසා අවිද්‍යාව නිරුද්ධ වුණොත් නැති වෙන්නේ මොකද්ද? කුඹුර කෙත. කෙත නැති වුණොත් මොකද වෙන්නේ? වී තිබුණත් වැල කරන්න තැනක් නැහැ. කැලෙන්න තැනක් නැහැ. ඒ නිසා මේ සසර දුක නැති කරන්න තියෙන එකම තැන එකම ක්‍රමයේ එකම උපාය මෙන්න මේ ස්පර්ශ ආයතන ඇත්ත ඇති හැටි පෙන්වන්න එක. මම ඉතින් එක එක උපමාවල් අරගෙන එක එක සූත්‍ර අරගෙන හැම පැතිකඩකින්ම පෙන්වන්නේ මේ එකම දෙයක්. ස්පර්ශ ආයතන හය කියන්නේ විපාකයි. ඒකේ කාන්තයක් ඒක එච්චරයි. ඒ අරගිය වර්තමාන හිතින් ජීන් කිවින් කරනවා නම් මේ නව කර්ම. මේ හිතින් ජීන් කිවින් අපි කරන්නේ නිකන් නෙමෙයි. රූපය ආරම්භය වේදනා සංඥා සංඛාර ආරම්භය කරන්නේ. එතකොට ඉදේමනේ කර්ම රැස් වෙන්නේ. හිතින් කිවින් මතක තබා ගන්නද ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධ කියලා දෙකක් තියෙනවා. එක හඳුනා ගන්න කියන ප්‍රධාන ලක්ෂණය තමයි තමන්ගේ පැත්තෙන් තමයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ. තමන්ගේ පැත්තෙන් පුද්ගලයාගේ පැත්තෙන් මිනිස්සුන් විතරක් නෙමෙයි දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ හැමෝගේම කෙනාගේ පැත්තෙන් ලෝකෙ කියන්නේ. ඒ පුද්ගලයාගේ පැත්තෙන් පුද්ගලයාට හම්බ වෙනකොට රූපය පුද්ගලයා සිදු කරනකොට රූපේ පුද්ගලයාට ඇසුරු වෙනකොට පුද්ගලයා වේදනාවක් ඇසුරු කරනකොට වේදනාව පුද්ගලයාට ඇසුරු වෙන පැත්තෙන් කියනවා රූප උපාදාන ස්කන්ධ වේදනා උපාදාන ස්කන්ධ සංඥා උපාදාන ස්කන්ධ සංකාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ. ඒම ස්කන්ධ ටිකේ පුද්ගලයා මොන විදියට හිතාගෙන මොන විදියට පරිහරණය කෙරුවා එහෙම එයා පරිහරණය කරද්දී ඔය රූපේ එයාට හමු නොවුණු අනාත්ම සැබෑ නැත්තක් කියනවා. වේදනා සංඥා සංකාර විඥානයන්ගේ සැබෑ නැත්තක් කියනවා. ඒ ඇත්ත ඇති හැටි පෙන්නන පැත්ත තමයි ස්කන්ධ කියලා කියන්නේ. ඒ ඇත්ත පෙන්නුවොත් පෙන්නනවා නම් පුද්ගල භාවය යතහැරෙයි. පුද්ගලයාට ස්කන්ධ ටිකක් ඇසුරු කරන්න තියෙන හේතුවයි නැති වෙන්නේ. දුකයි නැති වෙන්නේ. දුකයි කෙරේ. අන්න ඒ බෙදීම හොඳට තේරුම් ගන්න මෙතන ඉඳලා දරුවා කියලා ඔබ සිහි කරනකොට ඔබට අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ගති ටිකෙන් බාහිර දරුවා කියලා රූපයක් පෙන්වනවා නම් ඔබට සාපේක්ෂව ඒ රූපයට කියන රූප උපාදාන ස්කන්ධය කියන්නේ. නමුත් හැබෑවටම එතන ඌ දේ රූපේ බැලුවොත් කනබුන ආහාරේ ඒ ශරීරේ පටිගාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටම රූප කලාප හැදෙමින් නිරුද්ධ වෙමින් පවතින අවකාශ ධාතු අවරාගත ආසීච රූප මිටියක් නැත්තම් කෙස් ලොම් නියද ධම්මස් කියලා කුණු පොකටස් 22 මිනුත් කනුණ ආහාරයෙන් ඇතුළු රූප මිටියකුයි තියෙන්නේ කියලා සැබෑ නැත්තක් තියෙනවා ඔබ මෙහි දරුවා කියලා හිත හිතා ඉද්දි ඔබ හිතේ තියෙන ගති ටිකකින් ඒ රූපිය දරුවා කියලා හිත හිතා දුක් වෙද්දී සතුටු වෙද්දී ඇසුරු කරද්දී ඔබ දැන් ඔබට ඒ රූපේ උපාදාන ස්කන්ධයේ ඒ රූපේම ඔබට හසු නොවුණු ඔබේ භවන නොගිය ඔබ හීනේ වත් නොගිය රූපේ ඇත්තටී ඒ ඇත්තටයි ස්කන්ධ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ඌදී ඌ විදිහටම පෙන්නලා පරිහරණය කරන මට්ටම ස්කන්ධ පරිහරණය. අපිට කියන්නේ ලෝකෙට කියන්නේ මනුෂ්‍යයන් විතරක් නෙමෙයි දෙවියන්ට බ්‍රහ්මන්ට ඔක්කොටම කියන්නේ පංච උපාදාන ස්කන්ධය. හැමෝම අවිද්‍යාව නැමැති ඕසේ ඇතුලේ. ස්කන්ධයන්ගේ අනුවැඩිකම් ඇති, දුකේ අනුවැඩිකම් ඇති නමුත් අවිද්‍යාව ඇතුලේ. මනුෂ්‍යයෙකුට වඩා දුක අනු ඇති ස්කන්ධයන්ගේ ගතිය සියුම් ඇති දෙවියන්ගේ, දෙවියන්ට වඩා දුක අනු ඇති ස්කන්ධයන්ගේ ගතිය සියුම් රූපී බ්‍රහ්මයාගේ, ඊට වඩා ස්කන්ධ අනු ඇති දුක අනුයි ස්කන්ධයන්ගේ ගතිය සියුම් අරුපි බ්‍රහ්මණනි. නමුත් ඔක්කොම කෙනාගේ මට්ටමේ පංච උපාදාන ස්කන්ධය පරිහරණය කරා. එතකොට පංච උපාදාන ස්කන්ධයයි ස්කන්ධයි කියන්නේ මෙන්න මේකයි කියලා හොඳට දැනගෙන දැනගත්තට පේන්නේ නැහනේ. පේන්නේ නැත්තේ නීවර ධර්ම වැඩි නිසා. ඒකට හිත සමාධියෙදි චිත්ත භාවනාව ටිකක් කරන්න ඕනේ. ඊගාවට එන ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට චිත්ත භාවනාවක් කරන්න ඇති මේ ධර්මයේ දකින්න හිත ටිකක් වඩන හැටි උගන්වන්න කියලා දෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ආව භාවනා ටිකක් ඉගෙන ගන්න භාවනා කරන්න පහසු වෙන පරිසරයයි මේ සීල සමාදන් වල හදාගත්තේ කියලා දකින්න. සීලයක පිළිපිය සමාධි වඩන්න සමාධි වඩලා දැක්කේ උදර්ශනේ මම පෙන්නවා. දැන් දෙතක් තියෙයි. සීලයක් තියෙයි. සමාධි වැඩුවාම දැක්කේ උදර්ශනයක් ගන්නවා. දැන් අරුවේ මොකක්ද නැද? සමාධිය ඒක ඇති කරගන්න ටිකක් උත්සාහවත් වෙන්න ඊගා දෙන්න ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා.